ඔස්ට්‍රලයාාවේ මධ්‍යම බැංකුව තවත් වාරයක් පොලි අනුපාතිකය ඉහළ දැමවා පසුගේ සතියේදී. ඉතිං මේ පොලි අනුපාතික ඉහළ දැමීමත් සමගම ඔස්ට්‍රලයාාවේ නිවාස වෙළඳපොලට රිජුව මේ කාරණාව බලපානවා. ඉතිං අපි මේ මොහොතේදී හිතුවා මේ සම්බන්ධයෙන් අවධානයමු කරන්න ඔබ වෙත ප්‍රායෝගික වශයෙන් කාරණාගෙනන සාකච්ඡාවක් ඉදිරිපත් කරන්නට. ඔස්ට්‍රලයාාවේ මේ මධ්‍යම බැංකුවේ පොලි අනුපාතික ඉහළ දැමීම අලුතෙන්ම කොහොමද නිවාස ණයවලට බලපාන්නේ සහ නිවාස ණය හිමිකරුවන් මොනවද කරන්නට අවශ්‍ය කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. SBS සිංහල ගුවන්විදුලියේ ගෙනෙන මේ සාකච්ඡාවට අපි ආරාධනා කරා මෙල්බන් නුවර ලියාපදිංචි මෝගේජ් බ්‍රෝකර් නැත්නම් ලියාපදිංචි මුල්ලේ සහ නිවාස ණයතරයුකරුවෙකු ලෙස කටයුතු කරන රජීව් ද සිල්වා මහතාට. රජීව්, ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට.
ආයුබෝවන් මදුර.
රජීව්, දැන් මේ පාරත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලි අනුපාතික ඉහළ දැම්ම. අපි මුලින්ම පටන් ගමු සාකච්ඡාව, මේ කොච්චර ප්‍රමාණකින්ද ඉහළ දැමුවේ සහ මේකට හේතුව මොකක්ද කියලා පැහැදිලි කරමින්.
ඔව් මදුර, දැන් අදට තියෙන රිසර්ව් බැංක එකේ කෑෂ් රේට් එක 1.85%, ඒ කියන්නේ 1.85යි. මට විනාඩියක් දෙන්න, මම පොඩ්ඩක් ඉතිහාසය අට යන්නම් පොඩ්ඩක්. මේ රේට්ස් කොහොමද වෙනස් වෙන්නේ ඇයි කියලා කියන්න. අපි 1990 වගේ කාලයකට ගියෝතින් රේට් එක තිබ්බේ 17% විතර. ඊට පස්සේ 2010 බැලුවෝතින් ඒක 5.5% වගේ තියෙනවා. 2008 මාර්තු මාසේ ඔය රේට් එක 7.25 වුණා, අද කෑෂ් රේට් එක. ඊට පස්සේ ඔයාට මතක ඇති 2008 විතර GFC Global Financial Crisis එකක් ආවා. ඒක හේතුවෙන් ඉකොනොමික මේ ආර්ථික කඩන් වැටෙන්න පටන් ගත්ත නිසා මේ 2009 ජූලි මාසෙදී රේට් එක, කෑෂ් රේට් එක 3% වලට විතර අඩු වුණා. ඊට පස්සේ 2011 වෙනකොට GFC crisis එකෙන් recover වෙලා ආපහු රේට් එක 4.75 වලට වැඩි වුණා. ඊට පස්සේ අපි හැමෝම දන්න විදිහට COVID තත්ත්වය ආවා. ඒ තත්ත්වය නිසා ඉකොනොමියකට, ආර්ථිකයට ඉතා දරුණු බලපෑම ඇති වුණා. ඒක නිසා මේ රිසර්ව් බැංකුව නොවැම්බර් 2020 නොවැම්බර් වල ඉතිහාසයේ අඩුම කෑෂ් රේට් එකට වලට ගෙනාවා. ඒක 0.1%. මේ 0.1% රේට් එක ඊට පස්සේ මාස 18ක් තිස්සේ, ඒ කියන්නේ නොවැම්බර් 2020 ඉඳලා අප්‍රියල් 2022 දක්වා මේ 0.1% රේට් එක තමයි තියාගෙන ආවේ. ඊට පස්සේ කෝවිඩ් තත්ත්වය පොඩ්ඩක් හරි ගියා. ඊට පස්සේ හැබැයි ඕස්ට්‍රේලියාවේ and මේ US වලයි හැමතැනම ඉන්ෆ්ලේෂන් එක පටන් ගත්තා. ඒක නිසා මේ අවුරුද්දේ මැයි මාසේ රිසර්ව් බැංකුව කෑෂ් රේට් එක මුලින්ම 0.25 වලින් වැඩි කරා, 25 බේසිස් වලින්. ඊට පස්සේ ජූන්, ජූලයි, ඔගස්ට් මාසවල හැම මාසෙම 0.5 වලින් වැඩි කරා. එහෙම වැඩි කරලා දැන් රේට් එක තියෙන්නේ 1.85 වලට. ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ ඇහුවොත් ඇයි මේ වැඩි කරන්නේ කියලා, වැඩි කරන්න හේතුව තමයි ඉකොනොමි එකේ ආර්ථික ඉන්ෆ්ලේෂන්, يعني උද්දමනය තියෙනවා නම් ඒ උද්දමනය කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන එක මෙකනිසම්, එක ටූල් එකක් විදියට මේ රිසර්ව් බැංකුව මේ කෑෂ් රේට් එක අඩු වැඩි කරනවා. දැන් කෑෂ් රේට් එක වැඩි කරාම බලාපොරොත්තු වෙන්නේ බැංකුවල ලෙන්ඩින් රේට් එක, ලෝන්ස් රේට් එක වැඩි වෙනවා. ඒ වගේම සේවිංස් රේට් එකත් වැඩි වෙනවා. එතකොට ලෙන්ඩින් රේට් එක වැඩි වුණාම මේ පාරිභෝගිකයන්ට, ගනුදෙනුකරුවන් ගන්න ලෝන් ප්‍රමාණය අඩුයි. එතකොට බාණ්ඩ හා සේවා පස්සේ හමා යන සල්ලි ප්‍රමාණය අඩුයි. ඒ වගේම තමයි සේවිංස් රේට් එක වැඩි වුණාම මිනිස්සු බඩු ගන්නවට වෙනුවට ඒක බැංකුවල ඩිපොසිට් කරන්න බලනවා. එතකොටත් මේ උද්දමනයට ඒක බලපානවා. ඒතර ඉන්ෆ්ලේෂන් කියන්නේ, උද්දමනය කියන්නේ මේ බාණ්ඩ සේවාවල ප්‍රයිසස්, ඒ කියන්නේ මිල එන්න වැඩි වෙන එක. ඒක නවත්තන්න තමයි මේ කෑෂ් රේට් එක පාවිච්චි කරන්නේ මෙකනිසම් ටූල් එකක් විදියට. දැනට තියෙන කරන්ට් ඉන්ෆ්ලේෂන් රේට් එක තමයි 6.1ක් විදිය වගේ තියෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාවල ටාගට් එක තමයි ඉන්ෆ්ලේෂන් රේට් එක දෙක හා දෙකයි තුනයි අතර තියාගන්න තමයි මේගොල්ලෝ මේ රිසර්ව් බැංකුව බලන්නේ.
ඔව් රජය, දැන් මෙවර මේ පොලි අනුපාතික වැඩිවීම මේ නිවාසන අය සඳහා බලපාන ආකාරය අපි මේ ඉලක්කම් එක්ක උදාහරණත් එක්ක පැහැදිලි කරොත් එහෙම මං හිතන්නේ අපේ අසන්නන්ට බොහොම පැහැදිලි වේවි.
ඔව් ඇත්තටම මේ කෑෂ් රේට් එක වැඩි වුණාම සෑහෙන බලපෑමක් වෙනවා මේ හෝම් ලෝන්ස් වලට. උදාහරණයකට කිව්වොතින් අපි කිමු 500,000 ලක්ෂ 5ක 500,000 ලෝන් එකක් බැලුවොතින් 2020 නොවැම්බර් වල අපි කියමු රේට් එක තිබ්බේ 2% විතර. එතකොට පාරිභෝගිකයේ ගෙවන්නේ 1800ක් විතර. හැබැයි දැන් වේරියබල් රේට් එක 3.75ක් විතර වෙනවා ඇවරේජ් එක. එතකොට එයා ගෙවන්නේ 2300ක් විතර. එතකොට වෙනස තමයි 460ක් විතර. ඒ කියන්නේ 500,000 ලෝන් එකකට වැඩියෙන් අපිට මාසෙකට 460ක් විතර ගෙවන්න වෙනවා. අපි 600,000 ලෝන් එකක් ගත්තොත් 560ක් විතර වැඩියෙන් ගෙවන්න වෙනවා. 750ක් විතර ලෝන් එකක් ගන්නම් 700ක් විතර වැඩිපුර මාසෙට ගෙවන්න වෙනවා. ඔහොම ලෝන් එකේ තියෙන ප්‍රමාණය අනු වැඩි වෙන්න අට ගෙවන්න පුළුවන් ගෙවන්න වෙන වැඩි amount එකත් වැඩි වෙනවා.
ඔව් දැන් මධ්‍යම බැංකුවේ මේ පොලි අනුපාතික වැඩි කිරීම දැන් වාණිජ බැංකු හරහා තමයි ගනුදෙනුකරුවන්ට ඒ ප්‍රතිඵලය අත්විඳින්නට සිද්ධ වෙන්නේ රජු. දැන් වාණිජ බැංකු මේ පොලි අනුපාත වැඩිවීම ඍජුවම 100%ක්ම ගනුදෙනුකරුවන්ට සම්පූර්ණයෙන්ම යොමු කරනවද?
ඔව් මදුර, සාමාන්‍යයෙන් මේ මධ්‍යම බැංකුව රිසර්ව් බැංකුව වැඩි කරාම ඒ ගානටම වගේ ගොඩක් වෙලාවට ඉතිහාසයේ ඒ රේට් එක ඒ වැඩි කරපු ගානටම වැඩි කරනවා. අපි ඉතිහාසය බැලුවොතින් දැන් සාමාන්‍ය අඩු කරාමත් අඩු කරන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට අපි දැකලා තියෙනවා 25 බේසිස් වලින් අඩු කරාම ඒ ගානම අඩු නොකරපු වෙලාවල් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම වැඩි කරාම ගොඩක් බැංකු ඒ ගානම වගේ වැඩි කරලා ඒගොල්ලන්ගේ රේට් එකක් වැඩි කරනවා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් පොලි අනුපාතික නැවත වරක් ඉහළ දැමුවා. ඒ ඉහළ දැමීම මත ඔස්ට්‍රේලියාවේ නිවාසන අය සඳහා මේ කාරණාව මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බන් නුවර ලියාපදිංචි මුල්ලේ සහ නිවාසන අය තරයකරුවෙකු ලෙස කටයුතු කරන රාජීව් ද සිල්වා මහතා. රජු, දැන් ගනුදෙනුකරුවන්ට තමන්ගේ නිවාසනය සම්බන්ධයෙන් බැංකුවලින් මේ අවස්ථාවේදී සහනයක් ලබා ගැනීමට යම්කිසි අවස්ථාවක් තියෙනවද?
ඔව් පුළුවන් මදුර. ගනුදෙනුකරුවෙක් කරන්න ඕනේ අදිසියවත් එයාට මේ ගාන මේ ගෙවන්න ගාන ටිකක් අමාරුයි වගේ නම් එයා කළ යුත්තේ තමන්ගේ බැංකුවට කතා කරලා කියන්න ඕනේ තමන්ගේ තත්ත්වය මට ටිකක් අමාරුයි ගෙවන්න. එතකොට ඒගොල්ලෝ කේස් බයි කේස් බේසිස් බලලා ඒගොල්ලෝ මේ කියනවා ප්‍රයිසින් කියලා. ඒ ප්‍රොසෙස් එකට ඒගොල්ලෝ ඒ ගනුදෙනුකරුවාට විශේෂ අඩු රේට් එකක් දෙන වෙලාවල් තියෙනවා. ඒකට කියනවා ඉන්ට්‍රස්ට් රේට් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. එහෙම දෙනවා. එතකොට එහෙම කරන්න පුළුවන්. ඒක තමන් මේ කිලින්ම බැංකුවත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මෝගේජ් බ්‍රෝකර්ට කියලා හරි තමන්ට මේ රේට් එක අඩු කරන්න රික්වෙස්ට් කරන්න පුළුවන් ගනුදෙනුකරුවන්ට බැංක් තමන්ගේ බැංකුවේ ඉතින්.
ඔව් දැන් විවිධ ගනුදෙනුකරුවන්ට විවිධ ප්‍රශ්න තිබෙනවා, විශේෂයෙන්ම දැන් මේ පොලි අනුපාතික වැඩි කිරීමත් එක්ක එතනදී දැඩි පීඩනයක් එල්ල වෙනවා, විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ ජීවන වියදමත් ක්‍රමිකව වැඩි වෙමින් පවතින නිසා. දැන් මේ පීඩනය මගහරවා ගැනීමට නිවාසනය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් කළ යුත්තේ මොකද්ද?
ඔව් මදුර, කීපයක් තියෙනවා කරන්න. එකක් තමයි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ට අමාරු නම් බැංකුවල තියෙනවා hardship department කියලා එකක්, loans department එකේ. ඒකට කතා කළා කියන්න පුළුවන් මට මේක අමාරුයි ගෙවන්න කියලා. එතකොට අර ඒගොල්ලෝ case by cases බලලා සහනයක් දෙනවා. සමහර වෙලාවට interest rate එක අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මාස කීපයකට ඉන්ට්‍රස්ට් රේට් එක විතරක් සෝරි ඉන්ට්‍රස්ට් ඔන්ලි විතරක් ගෙවන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝන් ටර්ම් එක වැඩි කරලා මාසික ගෙවන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ වගේ සහන දෙන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. දෙවෙනි එක තමයි ඩිස්කවුන්ට් එකක් ඉල්ලන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඔයාට මේ දැන් තමන්ගේ ගෙවන වේරියබල් රේට් එකට වඩා අඩු රේට් එකක් හොයාගන්න පුළුවන් වෙයි සමහර වෙලාවට අනිත් බැංකුවලින්. මොකද ඔස්ට්‍රේලියාවේ බැංකු 40ක් ලෙන්ඩර්ස් ඉන්නවා, 40 50ක් විතර. එතකොට ඔයාගේ මෝගේජ් බ්‍රෝකර්ට කියලා මේ තමන්ගේ ලෝන් එක රීෆයිනෑන්ස්, ඒ කියන්නේ ඒක තමන්ගේ බැංකුවෙන් වෙන බැංකුවකට මාරු කරගන්න පුළුවන්. හැබැයි ඒකට ලෝන් ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ. එතකොට ඔයාට ඊට වඩා අඩු රේට් එකක් ගන්න පුළුවන්. ඊළඟ ක්‍රමයක් තියෙනවා, ඕන්නම් ඔයා බලන්න දැන් තියෙන තමන්ගේ වේරියබල් රේට් එක මොකක්ද කියලා. ඊට පස්සේ බලන්න ෆික්ස් කරොත් වෙන වෙනස ෆික්ස් කිරීමෙන් එක බජටින් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆික්ස් කරාම ඔයා දන්නවා ඒ අවුරුදු දෙකට හරි තුනට හරි තමන් ගෙවන්නේ මෙන්න මේ ගාණක් කියලා. එතකොට ඉදිරියේදී රේට් එක වැඩි වුණත් ඔයාගේ රීපේමන්ට් එක වැඩි වෙන්නේ නැහැ. මොකද ඔයා ඒ අවුරුදු දෙකට හරි තුනට හරි හතරට හරි ෆික්ස් කරපු නිසා. ඔන්න ඔය ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේ පොඩි සහනයක් ලබා ගන්න.
හොඳයි, අපි අවසාන වශයෙන් රජී ඔබගෙන් දැනගන්නට කැමතියි දැන් හැම දිනාටම තියෙන විශේෂම නිවාස ණයක් කීමේ හැම දිනකටම තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ පොලි අනුපාත තවදුරටත් ඉහළයයිද කියන ප්‍රශ්නය, සහ විශේෂයෙන්ම මේ ඉහළ යාම නවතින සීමාවක් නැත්නම් නවතින දිනයක් අපිට අනුමාන කරන්න පුළුවන්ද කියලා. ක්ෂේත්‍රයේ ඉන්න අධ්‍යක්ෂ බහුල පුද්ගලයෙක් විදිහට මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකද්ද?
කොහොමද ඒක හැමෝම අහන ප්‍රශ්නයක් මේ දවස්වල අපේ කස්ටමර්ස්ලා. ඒකට මේ හරියටම 100%ක උත්තරයක් දෙන්න බෑ. හැබැයි මම බලන්නේ අපි බැලුවොත් දැන් ලෙන්ඩර්ස්ලා බැංක්ස් වල ෆික්ස් රේට්ස් දිහා බැලුවොත් ඒකේ ස්වභාවය බැලුවොත් අපිට යම් හැඟීමක් ගන්න පුළුවන් බැංකු හිතන්නේ මොකද්ද කියලා. දැන් ෆෝර් එක්සැම්පල් අපි බැලුවොත් අද තියෙන වේරියබල් රේට් එක 3.7ක් විතර ඇවරේජ් එක. හරි, එතකොට අපි බැලුවොත් 1 year ෆික්ස් රේට් එක ඒක වෙනවා 4.5% විතර, 4.5ක් විතර. 2 year ෆික්ස් රේට් එක 5% විතර තමයි තියෙන්නේ අද තියෙන්නේ. 3 year රේට් එක 5.3, 4 year රේට් එක 5.6 වගේ ගන්නවා තමයි තියෙන්නේ ඇවරේජ් එක. එහෙම බැලුවොත් බැංකු ද හිතනවා මේ අනාගතයේදී අරුත් මේ ඊළඟ අවුරුදු දෙකේ තුනේදී මේ රේට් එක වැඩි වෙයි කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒක නිසා තමයි ෆික්ස් රේට් එක වැඩි කරලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් ඔයාගේ උත්තරය ඔව්. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වැඩි වෙන ස්වභාවය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි කියන්න ඕනේ දැන් හදිසියවත් මේ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක්, GFC එකක් වගේ එකක් ආවොත්, නැත්නම් යුද්ධයක් ආවොත්, නැත්නම් පැන්ඩමික් එකක් ආවොත් සමහර වෙලාවට මේ තත්ත්වය උඩු යටිකුරු වෙන්න පුළුවන්. එතකොට ආපහු ආර්ථිකය ඉකොනොමිකට බලපෑම් ඇති වෙලා අර කොවිඩ් කාලේ වගේ ඉන්ට්‍රස්ට් රේට් එක ආපහු අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ඒව හරියටම කියන්න බෑ එනවද නැද්ද කොයිලාද ඉන්නේ කියලා. හැබැයි දැනට තියෙන තත්ත්වය අනුව නම් බැංකු විශ්වාස කරන්නේ රේට්ස් එන්නේ වැඩි වෙයි කියලා ඊළඟ අවුරුදු 3-4 කාලෙ වෙනකම්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු මාධ්‍යම බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීමත් සමගම ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳ පොලේ නිවාස ණය සඳහා මේ කාරණාව බලපාන්නේ කෙසේද කියන කාරණාව සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර ලියාපදිංචි මුල්ලේ සහ නිවාස ණය තරයකරවක ලෙස කටයුතු කරන රජීව් ද සිල්වා මහතාව. රජීව්, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර. එකදක් කියන්න ඕනේ මම මේ කියපු දේවල් ජෙනරල් ඉන්ෆර්මේෂන් පමණයි. මේවා පර්සනල් ඕ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් විදියට ගන්න නරකයි. කවුරු හරි ගනුදෙනුකරුවෙක් ඉන්නවා නම් එයාගේ මෝගේජ් බ්‍රෝකර් එක හරි ඇඩ්වයිස් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එක හරි කතා කරලා තමයි ඩිසිෂන් එක ගන්න ඕනේ. අපි කතා කරේ මේ ජෙනරල් ඉන්ෆර්මේෂන් එක විතරයි මේ අවස්ථාවේදී පොදුවේ. SBS radio